ගරු ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මූලාසනරුඩ ගරු සභාපතිතුමියනි, මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ අපේ වයසටත් වඩා පාර්ලිමේන්තු ජීවිත කාලය ගෙවපු ජ්‍යෙෂ්ඨ අපේ හිටපු ඇමතිවරයෙක් වෙච්ච වාසුදේව නානායක්කර ඇමතිතුමාගෙන් පස්සේ මට අදහස් දක්වන්න ලැබීම ගැන මං සතුටපත් වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මං හිතනවා මෙතෙක් දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුව තුළ ඉන් එපිට කටයුතු කරපු මේ වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකින් එදා තමන්ගේ වැඩපිළිවෙල හරියට කරා නම් අද සමහර දේවල් ගැන මෙච්චර කතා කරන්න ඕන නෑ කියලා මම තරුණෙක් ඉදිරියේ විශ්වාස කරනවා. ඒ වගේම අද ප්‍රධානම මාතෘකාව තමයි විපක්ෂයත් විපක්ෂයේ සියලුම පක්ෂත් එකතු වෙලා ගේන්නේ මේ ආණ්ඩුව ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියන එක ගැන. හැබැයි අද සමහර විපක්ෂයේ ඉන්න මැති ඇමතිවරු හිටපු මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තියෙනවා ඉතිහාසයේ කොහොමද ඒ අය ඡන්ද කල් දැම්මේ කියන එක ගැන. දැන් ගරු මූලාසනාරූඪ ගරු සභාපතිතුමියනි, මම නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරේ. එතකොට 2017 අවුරුද්දේ අපේ පළාත් සභාව විසිරුණු. හැබැයි එදා ওই විපක්ෂයේ හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ ජනතා වික්ති පෙරමුණේ සියලු දෙනාම එකතු වෙලා අලුත් පනතක් ගෙල්ල ඡන්දේ කල් දානවා. සදහටම කල් දාලා තියෙන්නේ. දැන් ඒ පළාත් සභාව ඡන්දේ තියන්න කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. සදහටම කල් දාපු ඡන්දයක්. පළාත් පාල මැතිවරණය 2015 6 වෙනි මාසේ 15 වෙනිදා කල් දින අවුරුදු දෙකමාරක් යනකම්. හැබැයි එතකොට කවුරුත් ඡන්දේ ඕන කියලා කිව්වේ නැහැ. හැබැයි මේකේ තියෙන අරුමම කාරණය තමයි ගරු සභාපතිතුමනි, 2017 ඡන්දේ කල් දානකොටත් 2015 ඡන්දේ කල් දානකොටත් වර්තමානයේ අපේ රට අද තියෙන තැන නෙවෙයි තිබුණේ. එහෙම ලොකු ආර්ථික අර්බුදයක් තිබුණු වෙලාවක නෙවෙයි. එහෙම ලොකු ජනතාව පීඩාවට පත් වෙච්ච වෙලාවක නෙවෙයි ඒ අය ඡන්දේ කල් දැම්මේ. ඒ එදා එතුමල්ලා ඡන්දේ කල් දාගෙන තමන්ගේ දේශපාලන බලය රැකගන්න උත්සාහ කරනට ඒක හොඳයි. හැබැයි අද රටේ ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙච්ච අපි මේක හංගලා ගහන්න ඕනේ නැහැ. පහුගිය කාලේ මේ රට වැටිලා තිබුණේ, මේ රට වැටලා තියෙන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවට යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂ අපි ආදරය කර ගරු කර හදටත් අපේ හදවතේ ඉන්න නායකයාට එදා තමන්ගේ අගමැතිකම අතාරින්න සිද්ධ වුණා. අද මහලොකු පම්පෝරි ගහන සමහර නායකයොත් ලියුමක් අස්සම් කරලා දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවට ඉල්ලා අස්වෙන්න කියලා. හැබැයි එහෙම කිව්වා. එතකොට එදා ඒ අරගලකාරයෝ ගිහිල්ලා ත්‍රස්තවාදියෝ, අරගලකාරෝ නෙවෙයි ත්‍රස්තවාදියෝ ගිහිල්ලා මේ රට ත්‍රස්තවාදියෝ අල්ලගන්න හදන වෙලාවේ එදා හැමෝම බලේ අත්තරපු වෙලාවේ අද ඔය කතා කරන සමහර නායකයෝ බාරගන්න මේ රට බාරගන්න කැමති වුණේ නැහැ. තමන්ගේ වගකීම රටේ මිනිස්සු වෙනුවෙන් ඉෂ්ට කරන්න එදා ඒ අය කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම පැනලා ගියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත් පැනලා ගියා, අනුර කුමාර දිසානා මහත්තයත් පැනලා ගියා, සරත් පොන්සේකත් පැනලා ගියා. මේ හැමෝම තමන්ගේ වගකීම ඉෂ්ට කරේ නැහැ. සැබෑ දේශපාලන නායකයෙක් නම්, සැබෑ ලෙසම මිනිස්සුන්ට ආදරේ නම්, සැබෑ ලෙසම රටට ආදරේ නම් ඒ ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ පරාජය කරලා මේ රට යහපත්යන්ට අරන් යන්නේ කිසිම නායකයෙක් ඉදිරිපත් වුණ නැති වෙලාවේ වර්තමානයේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ දෙවියන්ගේ අගමැතිවරයා ඒ අභියෝගය බාරගත්තා. එතුමා ඒ අභියෝගය බාර ගන්නකොට මේ රටේ තෙල් පෝලිං හැදිලා, තෙල් පෝලිං වල දවස් ගණන් මිනිස්සු ඉඳලා සමහර මිනිස්සු මැරුණා, ගෑස් පෝලිං තිබුණා, විදුලිය බෑ 7-8ක් කපලා ඒ හැමදේම කරා. හැබැයි එහෙම තිබුණු වෙලාවක අපි හිතනවා කවුරුත් මේ රට බාරගත්තේ නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තා. අද කවුරු කුහක වෙන්න එපා. අද ඒ රට තිබුණු තැනින් යම් තාක් දුරට එතුමා මේ රට ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා. ඒකට ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදිහට අපි 69 ලක්ෂයක් ජනතාව අපිට ඡන්දෙ දුන්නේ ඒ වෙලාවේ ලොකු විශ්වාසයක් තිබලා. අපිට ඒ විශ්වාසය පළුදු කරන්න බැරි නිසා තමයි වර්තමාන ජනාධිපතිතුමා රට බාර අරගෙන රට ඉස්සරහට අරන් යනවා කියලා ඒ පොරොන්දුව දුන්නේ නිසා තමයි අපි එතුමාට ඒ සහයෝගය දුන්නේ. අද මම සතුට වෙනවා පාර්ලිමේන්තු වෙන තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙච්ච තැනට එතුමා මේ රට අරගෙන යනවා. ඇයි එහෙනම් අද මේ කුහකක කරන්නේ? අපි ඡන්දෙ තියනවට විරුද්ධනේ. රටේ මිනිසුන්ට බෙහෙත් ටික ගන්න පුළුවන් සල්ලි තියෙනවනම්, රටේ ගොවියට පොහොර ටික ගන්න සල්ලි ටික තියෙනවනම්, රටේ විදුලිය කපන්න නැතුව තෙල් ටික ගේන්න සල්ලි තියෙනවනම්, මේ රටේ මිනිසුන්ට තුන් වේල කන්න පුළුවන් ආර්ථිකය රට තුල තියෙනවනම් මිනිසුන්ට ප්‍රශ්න නැත්තම් ඡන්ද තිබ්බට ප්‍රශ්නයක් නැහැ කියන මතේ මම තරුණෙක් විදිහට හිටියේ. හැබැයි දැන් මැතිවරණ කොමිසම තීරණ කරලා තියෙනවා අප්‍රේල් 25 වෙනිදා ඡන්ද තියන්න. ඡන්ද තියන්න අපි ලෑස්ති. අපි මැතිවරණයට මුණ දෙන්න ලෑස්ති. අපි කැමති ජනතාව ළඟට යන්න. හැබැයි ඒ කතා කරන අයට වඩා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ කාලේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ වැඩ කරලා තියෙනවා. අපිට ජනතාව ළඟට යන්න පුළුවන්. හැබැයි කුහකයෝ පිරිසක්, ත්‍රස්තවාදීෝ පිරිසක් වැරදි මතයක් සමාජගත කිරීම නිසා අද විශාල විදියට අපිට වෛරයක් මේ සමාජය තුළ නිර්මාණය කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි පිළිගන්න ඕන. අද තෙල් පෝලින් ටික නැහැ. අද කිරිපිටි පෝලින් නැහැ. අද ගෑස් පෝලින් නැහැ. අද ලයිට් කපන්නේ නැහැ. ඒ කාලේ මහල් නිවාසවල හිටපු තට්ටු 25 තිය නගින්න ඒ මිනිස්සු පාරට බැස්සේ තමන්ට තිබුණු අපහසුතාවය නිසා. අද ඒ සියල්ල සමනය කරන්න වර්තමාන ආණ්ඩුව විදියට අද අපිට පුළුවන් වෙලා තියෙනවා. මම නියෝජනය කරන්නේ අම්පාර දිස්ත්‍රික්කය. මට ඡන්ද දුන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියෝ. හැබැයි ඒ ගොවියොන්ට පහුගිය කාලේ ලොකු ප්‍රශ්නයක් ආවා. මං ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සද්භාවයෙන් ගෙනාවු කාබනික පොහොර වැඩේ. හැබැයි එතුමා ගෙනාවේ අවුරුදු 10කදී කරන්න. මම දන්නේ නැහැ කවුද එතුමාට උපදෙස් දුන්නේ කියලා එක රයින් කාබනික පොහොර ගේන්න කියලා. අද මං දැක්ක වාර්තාවක් තියෙනවා මේ රටේ 10%ක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා කියලා 10%ක් ජනතාවගේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සාහ කරේ කාබනික පොහොර වැඩපිළිවෙල ගෙනල්ලා මේ මේ මිනිස්සුන්ට ඇදෙන වකුගඩු රෝගෙන් පිළිකාවෙන් මේ රටේ මිනිස්සු බේරගන්න. හැබැයි ඒත් අවාසනාවන්ත තත්ත්වය එක රයින් මේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙනල්ලා ගොවියා සම්පූර්ණ අමාරුවේ වැටුණා. මිනිසුන්ට පොහොර ටික තිබුණේ නැහැ. වීදික මිලදී ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. බඩේරුගු ඇටේ හිටවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. බඩේරුගු ගහට පොහොර ටික දාන්න ක්‍රමයක් තිබුණේ නැහැ. උග්ගස්තිකට පොහොර ටික දාන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හැබැයි අද මම සතුටු වෙනවා වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද ගොවියට අද පොහොර ටික ලැබිලා තියෙනවා. කඩාවැටු 100%ක් කඩාවැටලා තිබුණු කෘෂිකර්මාන්තය අද 75%ක් 80%ක් තැනට ගෙල්ලා තියෙනවා. අද වීදික මිලදී ගන්න අද ගමේ ඉන්න ව්‍යාපාරිකයන්ට අවස්ථාව දීලා තියෙනවා. ගමේ ගොවියගේ වීටික රුපියල් 100 මිලදී ගන්න. හැබැයි මම ගොවියෙක් විදියට, ගොවිතැන් කරපු තරුණයෙක් විදියට මං හිතනවා රුපියල් 100 නේ රුපියල් 120ක් දෙන්න තිබුණා නම් හොඳයි. හැබැයි ප්‍රශ්නයක් තියෙන නිසා දෙන්න පුළුවන් මිල දීලා තියෙනවා. අපි දැන් සමහර අය කියනවා ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කියනවා කියලා. ඔව් අපිටත් ප්‍රශ්න තියෙනවා. අපිටත් ආණ්ඩුවෙන් සල්ලි ගන්න ඕන. අපේ ගෙවල් ටික ත්‍රස්තවාදීව ගිනි තිබ්බම අපිට යන එනවන් නැහැ.
ඔබතුමන් තාම මේතු දෙකක කාලයක් තියෙනවා.
අපේ බිරිඳත් එක්ක අපි මහපාරේ ඉන්නේ. අපිට ගෙයක් හදාගන්න සල්ලි ඕන. හැබැයි අපි ජනාධිපතිවාර කිව්වා මේ රට මේ වෙලාවේ රටේ ආර්ථිකය හොඳ නැත්නම් අපිට තියෙන වෙලාවට මේක කරගන්න අපිට උදව් කරන්න කියලා. ඒක නිසා අපි පිළිගන්න ඕන ගරු සභාපතිතුමනි. අද මේ රටේ ආර්ථිකය හැදීගෙන එනවා. සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගීමෙන් තියෙනවා. මම නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ සාරාංගේ බෝම්බ ගැහුවට පස්සේ ඉඳන් කොවිඩ් වසංගතයේ තත්ත්වය දක්වා සංචාර ව්‍යාපාරයේ බිඳුවට වැටලා තිබුණේ. ආර්ථිකයේ බිඳුවට කඩා වැටලා තිබුණේ. අද හොටෙල් ටික ඔක්කොම බුක් කරලා ඉවරයි. අවු මාස 3-4කට සංචාරකයෝ එනවා. අද විදේශ විනිමය වැඩි වෙලා තියෙනවා. ඩොලරේ අගේ පහළ බහිමින් තියෙනවා. රුපියල ශක්තිමත් වෙමින් තියෙනවා. අද සංචාරක ව්‍යාපාරය කරන නියලු අයට යම් සහනයක් ලැබෙලා තියෙන වෙලාවේ මං ඉල්ලීමක් කරනවා ආයේ ත්‍රස්තවාදීෝගේ පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා මේ රට තිබුණු තැනට අරයි යන්න කටයුතු කරන්න එපා කියන ඒ ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. ඒක නිසා ගරු සභාපතිතුමනි අද බඩු මිල අඩු වෙලා තියෙනවා. අද අඩු වෙමින් තියෙනවා. අපි සතුටු වෙන්න ඕන. කවුරුත් මේකට කුහක නොවි. ඒක නිසා මම අවසානට කියන්න ඕන.
ඔබතුමාගේ කාලය අවසන්.
අද ගරු මට දෙන්න පොඩි විනාඩියක් දෙන්න. ඒක නිසා මම අවසන් කරන්න කැමතියි. අද IMF එක ගැන කතා කරනවා. එහෙනම් විපක්ෂය අය කියන්න ඕන IMF එකට අපි යන්නතු මොනවද මේ රටේ ආර්ථිකය හදන්න කරන්න කියලා. ඒක නිසා අද ආපහු උද්ඝෝෂණය කරලා මේක නැති කරන්න එපා. එක්කෙනෙක් ඉන්නවා අධ්‍යාපනය ඉවර කරනවා. එකෙක් ඉන්නවා ගුරුවරුන්ට උගන්වන්න දෙන්නේ. එකෙක් ඉන්නවා ගොවියට ගොවිතැන් කරන්න දෙන්නේ. තව එකෙක් ඉන්නවා වරායේ වැටික් කරගෙන යන්න දෙන්නේ. තව ටිකක් ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්න දෙන්නේ. පාරට ඇවිල්ලා මේක විනාශ කරන්න හදන්නේ. ඒක නිසා අවසන් විදියට සභාපතිතුමනි මම ඉල්ලනවා මේ රටේ ඩොලර් සංචිතයේ ඩොලර් බිලියන 2.2කට ඇවිල්ලා අද හොඳ තැනක රට එමින් තියෙනවා. අද ඒක නිසා මේක ඉස්සරහට කරයි යන්න අතිගරු ජනාධිපතිතුමා මේ ගත්ත වැඩපිළිවෙල නිසා මේ රටේ මිනිසුන්ට සහනයක් ලැබිලා තියෙනවා. ඒක පිළිගන්නේ නැත්නම් ඒක කුහකකම. ඒක මේ රටට කරන ද්‍රෝහිකමක්. ඒක නිසා අපි ඉල්ලනවා විපක්ෂයෙන් කුහකකම් කරන්නේ නැතුව කකුලෙන් අදින්නේ නැතුව ජනාධිපතිව ආරාධනා කරා එකතුලා රට ගොඩගම ඊට පස්සේ ඡන්දට යමු කියලා. අපි ඊට පස්සේ ඡන්දකට යමු. මිනිසුන්ගේ ජීවිතේට රටක් ඕන. දරුවට අනාගතයක් ඕන. ඒ සියල්ල විනාශ කරගෙන ඡන්දකට ගිහිල්ලා ඔක්කොම විනාශ වෙනවට වඩා හොඳ නැද්ද? අපි ඔක්කොම එකතු වෙලා ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඉස්සරහට අරන් ගිහිල්ලා රට ගොඩ ගන්න එක කියන ගැන මේ විපක්ෂයට මතක් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මන්නේ නොබොව ස්තුති.
බොව ස්තුති ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු මුසාරෆ් මන්ත්‍රීතුමා will take the chair.
මුලසන ඔබන ගරු මන්ත්‍රීතුමනි, පළාත් පාලන ඡන්දය පිළිබඳ කතා කරන මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන මේ දැනට තියෙන රටේ ආර්ථික අර්බුදයත් එක්ක IMF එකත් එක්ක කතා කරලා මේ සාකච්ඡාවට එළඹීම ගැන මං හිතන්නේ අපි කාගේවත් විරෝධයක් නැහැ. කළ යුත්තේ AI කෙනෙක් ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි එම තීන්දු තීරණ ගැනීමේදී දැනට අපේ රටේ අඩු ආදායම් ලබන පවුල් සහ රාජ්‍ය සේවයේ නියුතු බහුතරයක් පිළිබඳව ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව රජය යම් සැලකිල්ලට අරගෙන ඔවුන් ජීවත් කිරීම සඳහාත් යම් ක්‍රමවේදයකට යන්නට සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම එදිනෙදා විදුලිය අනිකුත් වියහිදන්වල තියෙන බරපතල උච්චාවතයත් එක්ක අද සමස්ත ජනතාව අර්බුදෙක ඉන්නේ. ඒ නිසා මේ පිළිබඳවත් මං හිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක කතා කරනකොට ඒ පිළිබඳවත් යම් සැලකිල්ලක් දැක්වීම මං හිතන්නේ වැදගත් වෙන කාරණයක්. මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරලා අද මැතිවරණයේ තියෙනවද නැද්ද කියන කාරණය ගැන දෙගිඩියාවෙන් රටේ ජනතාව ජීවත් වෙන මොහොතක්. මං හිතන්නේ මේ වෙලාවේ පළාත් පාලන ඡන්දය පවත්වනවා නම් ඒ පිළිබඳව ඍජු තීන්දුවක් කරගෙන ඒක ප්‍රකාශයට පත් කරලා කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන්ම බහුතරයක් රාජ්‍ය නිලධාරීන් අද පළාත් පාලන මැතිවරණයට නාමය යොදා දීලා ඔවුන්ට වැටුප් නැතුව මැතිවරණය පිළිබඳවත් බලාපොරොත්තු සහගත තත්ත්වයක් තියාගන්න බැරුව මං හිතන්නේ ලොකු අර්බුදයක ඉන්න වෙලාවක්. මේ පිළිබඳව මං හිතන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මීට වඩා සැලකිල්ලක් දක්වලා කඩිනම් විසඳුමක් දෙන්නට වෙනවා. මේ නාම යෝජනා පත්‍ර බාර දීලා තියෙන රාජ්‍ය සේවයේ ඒ සියලු දෙනා අද පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව දිගින් දිගටම වුන් කරුණු කියනවා. නමුත් මැතිවරණ කොමිසම රජයේ අධිකරණය යම් යම් විට ගන්නා වූ ක්‍රියා සහ ප්‍රකාශනත් එක්ක මේක ව්‍යාකූල තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ පළාත් සභාවද මේ වැනිම තත්ත්වයක් අත් වුණා මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා. පෞගේ රජයේ කාලේ පළාත් සභා මැතිවරණේ පවත්වන්නේ නැතුව මං හිතන්නේ ඒවකට රජයේ අග්‍රාමාත්‍යවරයා විදිහට අපේ වත්මන් ජනාධිපතිතුමා තමයි මේ පිළිබඳව කතානායකතුමා ඒවකට පත් කරපු කමිටුවේ සභාපතිවරයා විදිහට ඒ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට වගබලා ගත්තේ. නමුත් ඔහු එය දිගින් දිගටම ප්‍රමාදී කිරීම නිසා අද අවුරුද්ද 4කට ආසන්න කාලයක් පළාත් සභාව නැහැ. ඒ පළාත් සභාව නැති නිසා අද පළාත් පාලන ආයතනත් බරපතල අර්බුදයක තියෙන්නේ. පළාත් පාලන ආයතන ගත්තොත් මේ පළාත් පාලන ආයතන 1987 ප්‍රාදේශ සභා පනත යටතේ පිහිටනකොට සභාපතිවරයාට මුදල් පාලනයේ පිළිබඳ දීලා තියෙන අභිමතයත් ඒ දිලා තියෙන යම් යම් නීතිමය තත්ත්වයන් ආරෝපණය කිරීමත් තුල අද මං හිතන්නේ බහුතරයක් ප්‍රාදේශ සභා දූෂණයට ලක්ුණයි කියලා කිව්වොත් ඒක වරද්දක් නැහැ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දේශපාලන අනාගතයක් තියෙන තරුණ පිරිස් මේ ප්‍රාදේශ සභා වලට පත් වුණාට පස්සේ මේ දූෂණ වලට උන් මැදිහත් වීම තුළ මං හිතන්නේ ඔවුන්ගේ දේශපාලන අනාගතයත් විනාශ වුණා, අපේ රජයලුත් විනාශ වුණා, මහජනතාවත් බරපතල විදිහේ අර්බුදයකට ලක් වුණා.
එහෙනම්
මේ සීමා විතරක් නෙවෙයි මේ පළාත් පාලන විෂයත් පනතත් මං හිතන්නේ යම් ප්‍රමාණයකට සංශෝධනය කරලා මේ මුදල් බලතල පිළිබඳව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට තියෙන බලතල මං හිතන්නේ යම් ප්‍රමාණයකට අඩු කෙරුවොත් මේ තියෙන දූෂණය සහ නාස්තිය අපිට අවම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත පළාත් සභාවක් නැහැ. ආණ්ඩුකාරවරයාගේ පාලනය යටතේ තියෙන්නේ. දිගින් දිගටම කුරුණෑගල මහනගර සභාව මං හිතන්නේ මහජනයාගේ මහජන මුදල් බරපතල විදිහේ දූෂණයට ලක් කරා. අවසානයේ ආණ්ඩුකාරවරයාට සිද්ධ වුණා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් තියලා පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාට තියෙන ප්‍රතිපාදනය යටතේ විශ්‍රාම මහාධිකරණ විෂයකාරියක් පත් කරලා නාගරාජිපතිවරයාට විරුද්ධ මං හිතන්නේ පරීක්ෂණයක් දැන්ටත් කෙරෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය තුළ මං හිතන්නේ ලක්ෂ 3-4000ක ලොකු දූෂණයක් වංචාවක් එළිදරව් වෙලා තියෙනවා කියන එක විගණන වාර්තාවලින් විගණාධිපතිවරයා මේනකොට වාර්තා කරලා තියෙනවා. එහෙනම් පළාත් පාලන පනතත් මං හිතන්නේ මේ මුදල් බලතල පිළිබඳව දෙසරයක් තුන්සරයක් කල්පනා කරලා මේ සංශෝධනයකට මේක යටත් කළොත් මං හිතන්නේ ඉදිරි අනාගතයේ තියෙන ඒ අවදානම් තත්ත්වය අපිට යම් ප්‍රමාණයකට වළක්වා ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම 1987 මේ පනත ඉදිරිපත් කරනකොට ඒකට අග්‍රාමාත්‍යවරයා විදිහට ආර් ප්‍රේමදාස මහත්මයා මං හිතන්නේ සද්භාවයෙන් මේක ඉදිරිපත් කරුවත් අද වෙනකොට මං හිතන්නේ මේක දූෂණයට ගොදුරු වෙච්ච තත්යකට මේ සභාපතිවරුන්ගේ මුදල් බලතලත් එක්ක අදපත් වෙලා තියෙනවා.
මේ
පිළිබඳව විශේෂයෙන් අධිකරණ ඇමතුමාට මම යෝජනා කරනවා මේ පනත පිළිබඳව නැවත සමාලෝචනය කරලා මේකේ දූෂණයට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ ඇසිරීම සඳහා යම් පනත සංශෝධනයකට මම ඉදිරි කාලේ ආවොත් මේ පළාත් පාලන ආයතන මීට වැඩිය ප්‍රශංසනීය මහජනතාවට ඉතාම විශ්වාසනීය වඩාත් ඵලදායී ආයතන බවට පත් කර ගන්න පුළුවන්කමක් ලැබේ කියලා මම විශ්වාස කරන බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් නසීර් අහමඩ් you have 14 minutes.
அவைக்கு தலைவர் தாங்கினவர்களை கௌரவமாக விளித்தவனாக let me start my speech by saying that the democratic right of the people to elect a government of their own should never be compromised. As a representative of the people, I stand to protect their sovereign right of franchise at any cost. I am not in favor of any move to postpone the election or to extend the term of local bodies by a single day beyond the mandate of the voter and to suppress their right of franchise. I am one person who expressed my candid views and opinion on a similar situation in 2017 when the Provincial Council Elections Amendment Act of 2017 was brought in. I was the Chief Minister of the Eastern Provincial Council at the time, and I know the sentiments of the people in times of postponement of elections. இன்று எங்களுடைய 2017 ஆம் ஆண்டு செப்டம்பர் 21 ஆம் தேதி மாகாண சபையை பிற்போடுவதற்காக தமிழ் தேசிய கூட்டமைப்பு, ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸ், அகில இலங்கை மக்கள் காங்கிரஸ் போன்ற சிறுபான்மை கட்சிகளும் சேர்ந்து எந்த அதிகார பகிர்வுக்காக நாங்கள் இவ்வளவு காலமும் சண்டை பிடித்துக் கொண்டிருக்கின்றோமோ அதை தாமதிப்பதற்கு, அதை போஸ்ட்போன் பண்ணுவதற்கு நாங்கள் நீங்கள் எல்லாம் சேர்ந்துதான் அந்த தேர்தலை பிற்போட்டு இன்று அதிகார பகிர்வை கேள்விக்குறியாக்கியவர்கள் நீங்கள் என்பதை நான் உங்களுக்கு ஞாபகம் ஊட்ட விரும்புகிறேன். அது எங்களுடைய ஈவன் சஜித் பிரேமதாச அமைச்சராக இருக்கின்ற போதுதான் அந்த இந்த தேர்தல் இன்று பீப்பிள்ஸ் பிரான்சைஸை பற்றி பேசிக் கொண்டிருக்கின்றவர்கள் எல்லாம் ஏன் 5 வருடமாக அவர்களுக்கு மக்களுடைய பிரான்சைஸ் தெரியவில்லையா என்பதை நாங்கள் கேட்காமல் இருக்க முடியாது. At the same time, there are occasions where exceptional circumstances such as crisis and disasters may mean that holding an election will potentially introduce greater threats to human life and security. The problem was laid bare as the coronavirus pandemic spread in 2020 between 21st February and 2nd August 2020, at least 69 countries and territories across the globe decided to postpone the forthcoming elections. The electoral system that was introduced for the local government election in 2018 for the first time was a method based on combining features of both proportional representations and first-past-the-post structure, a system that is inherently plague-ridden. Number of councils of local bodies during the period of last 5 years has failed to pass their budgets, mainly due to switch-over of allegiance by members. Allocation of bonus seats in the system, which was introduced to strengthen the administration, seems to have been counterproductive. Expected efficient and effective local administration is far below what lawmakers anticipated. On the other hand, the number of members elected under the new system was almost twice the number elected under previous system, resulting in increase of cost exponentially. Given the present intricacies of the cash state coffers, can we really agree with this move to elect as high as 8,711 members and maintain them if continue with the same system? Mama ahanda kemati mulu ratani janathawa kiyenawa meka adu karanna one kiyala namuth balanda operation kiyenawa meka me chanda daanna kiyala meka me tiyanna kiyala 8700 members apita one kiyala operation den katha karanawa eka hari de nedda kiyala obathumala thirnaya ganna mulu ratayin kiyenawa adu karanna kiyala we know it is the wrong thing what we are going to do we know it is the wrong system But still we all insist just because of our personal benefits that we want to have this election. Why don't we all get together and bring down this system, change this system and come to a proper number and fix the date and go for election. At the local election under discussion, 16.6 million voters will vote to elect 8,711 members for 340 local authorities, which 24 municipal councils, 41 urban council and 275 divisional council. The motives and causes of not holding elections are varied and complex. It is important to distinguish these because non-elections are not always just power grabs by autocrats, which is the most intuitive reason for why an election might not take place. The government of His Excellency, the President Ranil Wickremesinghe, is not talking about the cancellation of local election. Cancellation of electronic elections violate democratic norms. The government does not subscribe to that kind of governance ideology. Throughout the past decades, various major crisis situations have exposed democracies world over to considerable challenges in maintaining the normal functioning of democratic institutions, particularly as regards the holding of elections. As a result, many elections have been postponed and held later than originally planned. In the United Kingdom, local elections in England were postponed for a year to May 2021 due to the outbreak of the pandemic. Likewise, the Spanish regional elections in Euskadi Basque and Galicia originally scheduled for April but moved to July 2020. Both holding and postponing elections in times of crisis has implications for the political rights of individuals under state jurisdiction. There are a variety of reasons why elections might not take place. The international experience shows that deep political crises, such as the one in the former Yugoslav Republic of Macedonia during 2012 to 2016, can cause an institutional breakdown, preventing the taking place of scheduled elections. Crisis postponements may therefore occur because there is a deep-rooted nationwide crisis. The causes of a non-election are therefore deeply complex, but not a direct power grab always. And there is no indefinite cancellation of elections. We experience a parallel situation here in Sri Lanka as we face the worst economic crisis, compounded with the resultant political crisis. There are transitional postponements where states determine that a broader constitutional framework needs to be established before elections are held. Both Nepal and Tunisia decided to adopt new democratic constitutions before conducting general elections. Sri Lanka too is passing through a similar transitional period where the country needs reforms to the local government election laws. The executive power of the local government bodies should be vested on a chairman-based committee instead of same being vested on a single chairman, as proposed by His Excellency the President, Ranil Wickremesinghe. There is a need to draft laws for this amendment before the next local government elections. His Excellency the President has also stated that a referendum will be held if a select committee tasked with deciding on the matters fails to do so by July 2023. Therefore, in that context, Sri Lanka is going through a transitional period where the constitutional framework is concerned. There are technical delays causing postponement of elections. Elections are huge, complex, logistical events which require vast volumes of resources, laws and staff. The Nigerian 2019 presidential and national assembly elections were postponed by the Independent National Election Commission 3 days before the scheduled elections, following a careful review of the implementation of the logistics and operational plan. The Bosnian Kosovo elections in 1996 were postponed for 3 months due to technical delays. We face similar situation today, which potentially threaten the smooth holding of the elections as a result of the economic crisis. Finally, there are humanitarian postponements where elections might not take place because of threats to human life. Disasters and crises, whether they are natural or man-made, if they create an environment unconducive to hold elections, they may be postponed temporarily. But at their peak, prolonged and complex crises could place humanitarian strains as state resources address public well-being and leave public services undeliverable. Abai Thalaivar avargale, what Sri Lanka faced today is a multifaceted and complex scenario contributed by a natural and man-made factors which justify delaying of holding of local government elections due to all the above mentioned reasons of postponement, such as crisis, transitional, technical and humanitarian. On the other hand,
Honourable Member, you have 2 more minutes.
At a time when beacon of hope of crisis recovery can be seen over the horizon, as indicated by share market indices, currency valuation and forex reserve build-up, we can grab with both hands breathing space to revive the electoral system of local bodies. The easiest is to revive the old system of proportional representation. We should be happy that signs of economic recovery is visible earlier than expected. Look at some of the most recent numbers. The rupee advanced 3% to 317.7 per dollar yesterday, taking an annual gains of 15%. The appreciation was driven by better dollar inflows from tourism and remittances. The annual inflation rate eased for the fifth straight month to 50.6% in February 2023, the lowest since May of 2022, from a downwardly revised 51.7% in January. Migrant workers' foreign remittances increased to US$437.5 million in January 2023 from the US$259.2 million reported in January 2022. The total number of international tourist arrivals during January 23 was 102,545. This is an increase of 24.5% compared to January 2022 and reaching 43% pre-pandemic levels in 2018. Countries' foreign reserves have increased by 4.5% from US$2,121 in January 2023 to US$2,217 in February 2023. In the Colombo stock market, all indices such as ASPI, S&P and the turnover are all in the upward trend. There is a lot of positivity. There is a lot of positivity around the IMF announcement. And more dollar loans are expected with
over.
The approval of the bailout. I just want to just bring you one point. Of course, Dr. Harsha was telling that if we don't have the election, if there is no stability, IMF will not give money. What is he going to say now? IMF is going to give now almost $790 or $780 million now. World Bank is going to give. And other institutions are in the pipeline. We are almost getting about $2 billion within this month. What is Dr. Harsha got to say now? We have not held elections. So, therefore, what they did, I must tell them, they gave a wrong image about the country to the international community. That's what they did every day.
Honorable member,
they held
the
press conference every day. Just give me 1 minute. That's what they did. So, therefore, be matured enough. Keep this country in mind. At least even if you want to come to power after 10 years, you have to have the country and the economic conditions must be in place. Therefore, I must say that IMF deal so far has been an exceptionally hard task. Sri Lanka has faced unprecedented delay and has been waiting for about 187 days to finalize the bailout after reaching a staff-level deal with the IMF. This compares with the median of 55 days it took low and middle income countries over the past decade to go from preliminary deal on board sign off. We should not put this hard earned achievement of His Excellency the President at risk. Therefore,
Honourable,
I appeal to all
member,
the members,
your time is over.
Let
please
us
wind up.
All join hands and support this economic recovery plan of His Excellency the President and postpone the election until this. We recover from the economic condition. Thank you.
ගරු සභාපතිතුමනි අද දිනේත් මීට පෙරත් මේ ගරු පාර්ලිමේන්තුවේ මැතිවරණ ගැන කතා කරපු අති බහුතරයක් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් දක්වද්දී මේ මැතිවරණ ක්‍රමේ තිබෙන දෝෂ සහගතභාවය නිරන්තරයෙන්ම මතු කරලා පෙන්වුවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමාගෙත් පක්ෂනායකවරුන්ගෙත් අවධානයට යොමු කරනවා එක කාරණයක්. ඒක තමයි පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ තිබෙන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය, පළාත් සභා මැතිවරණ ක්‍රමය, පළාත් පාලන මැතිවරණ ක්‍රමය කියන මේ ක්‍රම තුන පිළිබඳව දැඩි විවේචනයක් තියෙනවා. ඒ විවේචනය සමාජය තුළ ජනතාව අතරත් තියෙනවා, මේ පාර්ලිමේන්තු සභාව තුළත් තියෙනවා. අපේ රටේ වෙන කිසිදු රටක දකින්න ලැබෙන්නේ නැති විදිහට මැතිවරණ තුන සඳහා පවත්වනු ලබන්නේ මැතිවරණ ක්‍රම තුනක්. පාර්ලිමේන්තුවට, පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට තුන් ආකාරයකට තමයි මේ මැතිවරණ තියන්නේ. ඉතින් මේක නිවැරදි වෙන්න ඕනයි කියලා සෑම අවස්ථාවකදීම දේශපාලඥයෝ, මන්ත්‍රීතුමන්ලා වගේම රටේ ජනතාව කතා කරනවා. සමහර අවස්ථාවලදී මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවායි කියන කාරණය මැතිවරණ ජයග්‍රහණවලට පවා බලපාපු සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විවේචනය හැමදාම කරනවා මිසක් මේක නිවැරදි කිරීම සඳහා කටයුතු කළ යුත්තේ කවුද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කළ යුත්තේ මේ සභාව විසින්ම තමයි. මීට මාස 5කට කලින් මේ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඉල්ලලා මම ලිඛිතව ඉදිරිපත් කරලා තිබෙනවා. පක්ෂනායකින්ගේ වගකීමක් තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයකට එළබෙන්න සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න. තේරීම්කාරක සභාවක් නොමැතිව වුණත් අපිට පනත් කෙටුම්පතක් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේක මැතිවරණයක් සම්බන්ධයෙන් වෙන නිසා සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා කරන ලබන කටයුත්තකින් තමයි සාර්ථක ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්නේ. ඒක නිසා මම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමාටත් විශේෂයෙන්ම පක්ෂනායකින්ටත් ඔවුන්ගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා මා ඉල්ලා ඇති පරිදි මේ කාරණය සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් නොපමාව පත් කළ යුතුයි කියලා.
ස්තුතියි. ඊළඟට හොනරබල් ඩිලාන් පෙරේරා, you have 8 minutes.
Honorable sir, Anuraya Appa said he is not coming. Can I take his time?
Okay, yes, please.
Is his name there? I tell you, your name.
Already given to Chandima Veera.
Okay, 8 minutes, okay, right. Karu Murachana Sabhavatumani, other than Miss Abahave, Udeshita Mevenaturu, Tarka Vitaka Kare Api, Palatpa Lamativerane, Pilipenda Vasaha, Ilakata, Rate, the enemy Arctic, Tatpe, Sambandin, may Api Kaltabimi Ujana, Sakachakarman City. Then the Parshweki in a Karu Hari Hariata Kilamin Lagatot, Andubatin Kianda Yedene, Rather than Yam Star Tatravitabino, may Andu Karnavadis and Minisun Sahakabitabino, Insa Ratapkishi Pashtak to the Isra Yamin Timok in a Karne. Ruthbat Pashin Kiani, Weki and a Sahanatika, Janata or Tapitabino pain in Janata Mahapare, Udgoshanagarno. Shishu Mahapari Udoshanagarno, Govianda Prashna, Kamkarwanda Prashna, Badulisa, Urtivin Prashna in a Karne, Mepati Kianagaman, Rudabaki Kiro, taking the Karunagala, Mathura Negatam here. But the Mathura Negatam was similar to Rajam to Magi Pantimitria, Rajiki Vidiali, Tumagino, Mathura Nianda Puluang, Hebei, Mapi Apis, Vedankar, Mudal, Pramukatawe, then what a Mathura Negat, Mulim Pramukatawe in the bear. In the Puttak, Patita the Karagamu, Tadika, Yanda de Bukira. Tina Prashna, Patita the Karagana Gila Kiani, Mirata Janata Vitre. Andu Pakshapa Timberta the Rivane. Cabinet Mandela Visalapil Sakino, Ajamatu Visalapil Sakino, me Matthew and Prakash Patra and Pastit Namdur de Nedurua, Tad Duran and Niemitai, Jatigan Dukatawa then with the Tangling Handabino. ඒ හන් ලැබෙන්නේ අත්‍තරම ජාතිගානුකූලව හදන්නද එහෙම නැත්නම් අර කැබිනට් එකේ තියෙන TAC මම වැඩි කරගන්නද 45 රාජ්‍ය සීමා වැඩි කරගන්නද කියන කාරණය ජනතාව අහනවා මම කියන්නේ මිනිස්සු කැමති වෙයි ප්‍රතිතද කරගන්න හැබැයි රජයේ පැත්තනොත් ප්‍රතිතද කිරීමට යම් ආකාරයක සහයෝගය කරන බර පෙන්වුවොත් ඊළඟ කාරණේ තමයි අපි මේ පැත්තෙන් කියන්න ගන්නවා වර්තමාන ජනාධිපතිතුමා ව්‍යස්තානුකූලව පත් වුණාද එතුමා ජනතාවකින් Participant checking it, Tumaki Paksha Parade, inside Tuma, made an Avan Pasituma, Riki Makna Janata, inside Tuma, may Barapatuan Janata, with Bakshinkino, under Bakshinkino, may Audu Grana, where was a piece of his son Nagara. Manga may believe in what Asana Tindu to Janata. Tienisa, made an idea with Tumasa, me around to Arangan Vedipilivella, Haritan at the Kira Tindu Kirima was Avakasha, Lebanon, Janata, what material native. මේ මැතිවරණය තියලා යම් කිසි ජනතාව කිව්වොත් එහෙම නැහැ මේ ආණ්ඩුව අරගෙන පිටිපිට වැරදි කියලා මේ ආණ්ඩුවෙන් මේ පළාත් මාල ඡන්දෙන් ආණ්ඩුව පෙරලෙන්නේ නැති නිසා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා ඒකීය ක්‍රියාදාමයේ වෙන් වෙලා අලුත් ක්‍රියාදාමයක් අඳුරලා දීලා ජනාධිපතිවරණය වෙනකොට ඒ ක්‍රියාදාමයේ තියන්න ඉතින් මැතිවරණය තියෙන එක හරහා ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා ආණ්ඩුව ගත්තව ක්‍රියාමාර්ග හරිද නැද්ද කියලා ජනතාවගේ මතය විමසන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මම දන්නේ නැහැ ආණ්ඩු පස්ස ගහන්නේ කියලා. ආණ්ඩු සමහර කට්ටිය කියනවා නෑ පස්ස ගහන්නේ නෑ කල් දන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව කියනවා සල්ලි තිබ්බ දෙන්න මැතිවරණයක් නෑ කියලා. ඊළඟට ඒ විශේෂ බාර රාජ්‍යමතුමා කියනවා මැතිවරණ කොමිෂම දැන් කාලය අවසානයි දැන් පරක්කු වැඩි කියලා. අධිකරණමතුමා දීර්ඝ කාල යෝජනාවක් හැටියට මේ මැතිවරණ ක්‍රම පිළිබඳව තියෙනවා ඔක්කොම ටික කරන සිය කමිටියක දාමු කියන යෝජනාව කරනවා ඒ නිසා මම කියන්නේ සභාපතිතුමනි මේ සියලු කාරණා එක්ක පළාත් මාලේ මැතිවරණ තිබ්බොත් ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂයට දෙකම දඟන්න අපි කොහෙද ඉන්නේ කියලා මට නම් පේන්නේ මේ මැතිවරණය කල් දාන්න යෝජනා කරන්නෙම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මැතිවරණය පටන් ගත්තන් පස්සේ ආණ්ඩු පක්ෂයට තේරෙනවා එක දෙක සහ තුන කියන ඒ ස්ථාන තුනම යන විරුද්ධ පක්ෂයට ආණ්ඩු ඉන්නේ තුනට පහලින් කියලා. ලංකාව හොර මැතිවරණක සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය. හැබැයි මේ බාර එක දෙක තුන ස්ථාන තුනම සාමාන්‍යයෙන් මැතිවරණ ක්‍රියාවලිය දිහා බැලුවම විවිධ ආකාරයේ සමීක්ෂණ ප්‍රතිඵල දිහා බැලුවම එක දෙක තුන කියන ස්ථාන තුනම යන්නේ විරුද්ධ පක්ෂයට විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ තුන ස්ථාන පහල කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා තමයි මේ මැතිවරණය බය. එහෙම නැත්නම් හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා නම් ප්‍රශ්නෙකුත් නැත්නම් රටේ මිනිස්සු ආණ්ඩු ප්‍රසාදය බල කරනවා නම් ඇයි සඳර යන්නේ නැත්තේ? යන්නේ නැත්තේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණයකට පෙර එන පුරෝගතනවල සමීක්ෂණ කියවෙන්නේ පළවෙනි තැනත් විරුද්ධ පක්ෂයේ, දෙවැනි තැනත් විරුද්ධ පක්ෂයේ, තුන්වෙනි තැනත් විරුද්ධ පක්ෂයේ. ඒ නිසා තමයි අද හවස රූපවාහිනිය බලනකොට, හවස ප්‍රවෘත්ති බලනකොට අපිට පේන්නේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් විරුද්ධ පක්ෂයේ තව කණ්ඩායමකට ගහනවා, අනිත් කණ්ඩායම මේ කණ්ඩායමට පිළිතුරු දෙනවා. එතකොට ආණ්ඩුවට ඒ නිසා කවුරු ගහන බඩක් මාධ්‍ය පේන්නේ නැහැ. ඇයි? එක දෙක ස්ථානක රණ්ඩුව තියෙන විරුද්ධ පක්ෂම ඒ නිසා අපිට පේන්නේ දේගොල්ලෝ විවේචනය කරගන්න එක. හැබැයි පැහැදිලිවම මම කියන්නේ කොළවට වෙලා ඉන්න මන්ත්‍රීවරු නෙමෙයි, ගමේ ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දන්නවා ගම මේ වෙනකොට තියෙන්නේ මැතිවරණයේදී කොයි දිශාවටද
කියලා.
ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ අධිකරණ මෙතුමා ඉන්නවා, මම බොහොම ආදරය කරන ගරු කරන කෙනෙක්, එතුමත් එක දන්නවා. මම කියන්නේ මේ ගිය ඊයේ පෙරේදා අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ ව්‍යවස්ථාදායකයේ බලය විධායකයේ විසින් බාධා කරනකොට, ව්‍යවස්ථාදායකයේ බලය විධායකය තර්ජනය කරනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයකට ඒ ව්‍යවස්ථාදායකයේ ඒ වෙන් කරපු මුදල දෙන්න කියලා නියෝග කරපු එක. දැන් ඒකට මේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක් ඒක තමන්ගේ වරප්‍රසාද කඩුණයි කියන කාරණය කිව්වම මේක හරි අලිකොලොප්පමක් වෙනවා. අධිකරණය කියලා තියෙන්නේ ව්‍යවස්ථාදායකය විසින් වෙන් කරන මුදල දෙන්න කියලා. ඒක නැවැත්තේ විධායකය එහෙම දෙන්න කියලා කියපු ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා ඕගොල්ලෝ එහෙම දෙන්න කියලා කියපු නිසා අපේ වරප්‍රසාද උල්ලංඝනය වුණයි කියලා. ඒක සභාපතිතුමනි නිසා මම වැඩි ඈතට යන්නේ නැහැ. මේ සභාවතුරු මම ගොඩක් මන්ත්‍රීවරු කිව්වා පළාත් සභා මැතිවරණේ කල් දානකොට කටවහන්නේ පළාත් සභා මැතිවරණේ කවුද? වර්තමාන ජනාධිපතිතුමා අගමැති කාලේ 2016 ප්‍රාදේශ සභා කල් දාමයි කිව්වා. එතකොට කටවහන්නේ කිව්වා. ඒ කල් දාමේ කවුද? වර්තමාන ජනාධිපතිතුමා අගමැති කාලේ. ඉතින් දැන් නැවත වරක් මේ ප්‍රාදේශ සභා මැතිවරණේ කොටත් එතුමා අගමැතිනේ ජනාධිපතිත්ව වෙලා. ඉතින් ඒ නිසා ගරු මුලසු සභාපතිතුමනි, ගරු අධිකරණතුමනි, ඔබතුමා අවංකව මේ මැතිවරණ ක්‍රම තුනම අපි හොඳටම සමාලෝචනය කරමු හදමුයි කියලා කිව්වට මැතිවරණ කල් දැමීම සඳහා ප්‍රාදේශ සභා වේවා පළාත් සභා වේවා දැන් නැවත ජනාධිපතිතුමාට තියෙන්නේ ඉතිහාසයේ මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු කිරීමට වඩා නොපැවැත්වීමට කරන ඉතිහාසයක්. ඒ නිසා ඔබතුමාගේ ඔය කාරණය කරන්නත් ලොකු සටනක් දෙන්න එක මම හිතනවා. ඔය කැබිනට ඇතුළෙත් එසේ කියමින් මේ වෙලාවේ අපිට තියෙන ගරු සභාපතිතුමනි ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක පිටවෙන් දැන් ඉඳලා සියනේ මම නෙවෙයි. පළාත් මාලේ මැතිවරණයේ තියලා ආණ්ඩු වරන් යන වැඩ පිළිවෙල සහ විරුද්ධ පක්ෂය කියන කතාව අපිට ජනතාවගේ මතය ගන්න එකයි. ජනාධිපතිවරණයට මම හිතනවා ඊයේ කාන්තා දිනය මේ රටේ ඊළඟ ජනාධිපතිතුමියක් වෙන්න ඕනේ, තුමියක් වෙන්න ඕනේ. අපිට ඕනේ මාතෘ මූලික රටක්. ඒකට අපි නැවත වරක් ජනාධිපති පුදු හැම අවස්ථාවම මේ රට නරක කළ නැහැ. ඊළඟ ජනාධිපති වෙන්නත් මම හිතනවා කාන්තාවක් වඩා සුදුසුයි කියලා. බොහොම
ස්තුතියි. ඊළඟට හොනරබල් සිසිර ජයකොඩි, you have 9 minutes.
මුලාසනී ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ කල්තැබීමේ විවාදයට අදාළ කරුණු විමසිලිමත් එද්දී අපේ සමාජයේ සාකච්ඡා නොකරපු කාලයත් එක්ක බැඳිච්ච කරුණු රාශියක් තියෙනවා. කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකෙ බැටකෑවා. කෝටි 68ක් ජනතාව මේ වසංගතයට ගොදුරු වුණා. 68 ලක්ෂයක් මිය ගිහිල්ලා තියෙනවා ලෝකේ. හැබැයි මේ මිය ගිය ජනගහනයත් එක්ක සාපේක්ෂව අපි මුහුණ දුන්න ජාත්‍යන්තර අභියෝගයයි අපේ රට ඉන් ගැලවිච්ච ආකාරයත් විශ්මය ජනකයි. විපක්ෂයේ අද සාකච්ඡා නොකරන ප්‍රධාන කාරණයක් එය. ඉන්දියාවේ 4,46,00,000, එවගේම ජනතාව ගොදුරු වෙද්දී 5,30,775ක් මිය යනවා. අපි දාසේ දාස් අටසිය තිහයි තුන්සිය තියයි මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව. ඒ වසංගත රෝග තත්ත්වයේදී අප රටක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් සෞඛ්‍ය සේවා පද්ධතියත් ආරක්ෂක අංශත් එදා අනුගමනය කරපු ක්‍රියාදාමය එදා රට වහල තිබ්බ මාස ගණන්. එදා විපක්ෂය අය කතා කළේ ලියුම් බාර දුන්නේ රට වහල හරි කමන්නේ මැරෙන එක නවත්තන්න කියලා. එදා මාස ගණන් සති ගණන් රට වසල තිබ්බා. එනිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. සංචාරක ක්ෂේත්‍රය 2019 පාස්කු ප්‍රහාරයේ ඉඳන්ම කඩා වැටිච්ච දෙක දේ හිස ඔසවද්දී රටට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් ටික නැතුව ගියා. විශේෂයෙන්ම විදේශ වල සේවයේ නියුතු රැකියා නියුක්ති වල අයගේ ආදායම් නැතුව ගියා. උන්ට ඒ රටවල රැකියා ලබා දුන්නේ නැහැ, වැටුප් ගෙව්වේ නැහැ. දහස් ගණන් අය ලංකාවට ආවා. නමුත් රටේ හැම රාජ්‍ය සේවකයාටම අපේ රට පඩි ගෙව්වා කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ මාස ගණන් සති ගණන් වසා තියෙද්දි හැම ගේකටම උදව් උපකාර කළා. ලක්ෂ 40කට 5000 මුද්‍රණය කර අද උද්දමනය ගැන කතා කරන අය එදා මිනිස්සුන්ට සහනය ඉල්ලුවා. 5000 තුනක් ලබා දුන්නා. 10,000ක බඩු මල්ලක් රෝගීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ලබා දුන්නා. ඒ නිසා මේ ඉතිහාසය අද බොහෝ දෙනා අමතක කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ කොවිඩ් වසංගතයේදී එන්න සඳහා වැය කර මුදල රෝහල් පද්ධතිය සඳහා අතිවිශාල මුදල් කන්දරාව රෝග නිවාරණයට කටයුතු කරපු විදිය සෞඛ්‍ය සේවා පද්ධතිය පණ ගැන්වීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජයේ ඒ වෙලාවේ මුණ දුන්න දරුණු අභියෝගය. එයත් එක්ක තමයි ආර්ථික අභියෝගය ඇති වුණේ. මේ රටේ අපි ඉතාම වගකීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදයේ උවමනාවෙම මේ රටට ඩොලර් ලැබෙන එක නැවතුව සමහර ව්‍යාපාරිකයෝ මේ රටට අපනයන ඉපයුම් වලින් ලැබෙන ඩොලර් එන එක නැවතුවා. ඒක රහසක් නෙමෙයි. ජාතීන් අතර අසමානතාවය නැති කරන්න මම නැවතත් කියනවා පුලසුනේ ඔබතුමා ඉන්නින්දා සමහර සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරියෝ මහාචාර්යවරියෝ කිව්වා කොවිඩ් මරණ වල දාන්න එපා. ජාතීන් අතර අසමගියක් ඇති කළ මුස්ලිම් ජනතාව කුපිත කළා. එදා සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි සමහර සෞඛ්‍ය ශේෂ්‍රයේ අය ඒ අය තමයි එදා ගෝල් පේස්කට ගිහිල්ලා සටන් කළේ. මුස්ලිම් ජනතාවගේ බුරියානි කෑවේ ඒ අය. ඔවුන් එක්ක එකතු වෙලා සටන් කළා. හැබැයි ජාතීන් අතර අසමගිය ඇති කළ රජය මත පටවන්න වෛරය වැපරුවා. ඒ නිසා මහ කුමන්ත්‍ර ජාලයක් මේ රට විනාශ කිරීම සඳහා මහ දැවන්ත කුමන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන බව අපි දන්නවා. ඒ වගේම අපි තා ඕන කමින් ගරු සභාපතිතුමනි මතක් කරනවා එnde end සිදුවන අධ්‍යාපන ශේෂයේ කඩා වැටීම අපේ සමහර වෘත්තීය සමිතියංශ ආර්ථිකයේ වගේම අධ්‍යාපන ශේෂයේ දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතාම සරල නිදර්ශනය සාමාන්‍ය පෙළ විභාගයේ 2021 දෙසැම්බර් මාසයේ තියන්න තිබ්බේ. හැබැයි විභාගෙ තිබේ 2022 මැයි මාසේ අපේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේ. ඊළඟට ප්‍රතිඵල විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රවල උත්තර බලන්නේ නැතුව සටන් ගුරුවරුන්ගේ 2023 මේ දවස්වල තමයි 2021 ඕලෙවල් කරන් තිබලා මයාගේ උසස් පෙළ පන්ති ආරම්භ වෙන්නේ. මේ අධ්‍යාපන ශේෂ්‍රයේ ගුරු වෘත්තීය සමිතිවල ජෝසප් ස්ටාලින්ලා තව තවත් මේ රටේ අධ්‍යාපන ශේෂ්‍රයට මේ දරුවන්ට කරන අපරාධය පිළිබඳව අපේ බරපතල කනගාටුව පළ කරනවා. මේ රටේ ලක්ෂ ගණන් ගුරුවරු ආදර්ශයට ගන්න ඕනේ මහාචාර්ය ගුණපාල මල්ලසේකර වගේ මහා දැවන්ත ගුරුවරුන්ව, බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව වගේ දැවන්ත ගුරුවරුන්ව, කොහෙවත් යන ජෝසප් ස්ටාලින්ලව අද නායකයෝ කර ගැනීම පිළිබඳව ඉගෙන ගත්ත ගුරුවරුන්ට ලැජ්ජාවක් විදියට අපි ප්‍රකාශ කරනවා ගුරුවරයෙක් විදියට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් කරන්න ඕනේ. අපි නම් ඉල්ලන්නේ ජෝසප් ස්ටාලින්ව. රටට වර්ධිනවට, දරුවන්ට වර්ධිනවට වැඩියෙන්ම කැමති කෙනා තමයි ජෝසප් ස්ටාලින්ව සෞඛ්‍ය වෘත්තීය සමිතිය. ඒ නිසා රටට කෙලවෙනකම් බලන් ඉන්න කණ්ඩායම්. ඒ නිසා තවත් වැටුප් වැඩි කළ තුනෙන් එකක් කොවිඩ් වසංගත වෙලාවේ දවස් ගණන් මාස ගණන් සති ගණන් පාසල් වහල තියෙද්දි ඒ කාල පරිච්ඡේදයේ වැටුප් ලබා දීලා ඉන්පසු අඛණ්ඩ උද්ඝෝෂණයෙන් නැවත තුනින් එකක් වැටුප් ලබා දුන්නා. අද උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර තවමත් බලන්නේ නැහැ. කතා කරන්න එන්නේ මානුෂික වාදය. උසස් පෙළ දරුවන්ගේ
ප්‍රශ්නපත්‍ර ටික බලන්නේ නැති ගුරුවරු ඉන්නේ. ගුරුවරෙක් ඉදිරියේ දෙන වේදනාවෙන් කියන්නේ ඕහම රුපියල් 7 වලට ගැති වෙච්ච ගුරුවරු අපේ රටේ ඉතිහාසෙටියේ නැහැ. ජෝසප් ස්ටාලින්ලට අපි කියන්නේ ජනතා විමුක්තිනේ වෘත්තීය සමිති වලට කියන්නේ දරුවොත් එක්ක දරුවන්ගෙන් පරිගන්න එපා. දරුවන්ගෙන් පරිගන්න එපා, ශිෂ්‍යයන්ගෙන් පරිගන්න එපා. අපේ රටේ වඩාත්ම අසාධාරණයේ පීඩාවට ලක් වෙලා තියෙන මේ දරුවෝ නිසා ගරු සභාපතිතුමනි, අපේ රටේ බුරුතු පිටෙන් පුණුවන් හැම මිනිස්සයම ඊඩමක් උගසර තියලා විකුණලා විදේශ රටවලට යනවා. මහාචාර්යවරයෙක්ගේ පඩිය 750,000යි, ඊට වැඩි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගේ එහෙමයි. ඔවුන්ගේ දරුවෝ ඔක්කොම පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නේ. සාමාන්‍ය දරුවන්ට සුබ සාදරය වෙනුවෙන් නිදාස අධ්‍යාපනයේ අයිතිවාසිකම්
ලැබුවා.
බදු ආදායම් ලෙස එකතු කරද්දී තමුන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට, විදේශ උසස් අධ්‍යාපනයට මුදල් නොලැබීම කියන කාරණේ මත අද මේ උද්ඝෝෂණය කරන අයට අපි දන්නවා ඉතාම අමාරු ආර්ථික ප්‍රශ්නය, මේ බදු සීමාවන් දරන්න බැරි බව අපි දන්නවා. නමුත් වරායේ නැවේ සිට වරාය අරන් එන වරායත කපිතාන්වරයාගේ පඩිය 127යි. 127යි පඩිය, වරාය සේවකයෝ 18ක් ඉන්නවා. 127ක් පඩි ගන්න අය. ඒත් පහුගිය සතියේ කළු විරෝධතාවයට පටිබදන් ආවා. 127ක් පඩි ගන්න අය. ඒ නිසා මේ රට පිළිබඳව මීට වඩා ගැඹුරින් දේශපාලන පක්ෂ පාට වර්ණ වර්ග ભેද වලින් තොරව අපි මුහුණ දීලා තියෙන අභියෝගයේ ලෝකේ රටවල් මැලේසියාව කඩා වැටිච්ච වෙලාවේ රටක් වශයෙන් එකතු වෙච්ච විදිය, ලෝකේ රටවල් එකතු වෙද්දී අපි තවත් රට කඩා වැටෙනවට hina වෙන කණ්ඩායම් වලට පත්ලා තියෙනවා. ඩොලර් එක රුපියලේ අගය වැඩිවීම ප්‍රබල වීමට සමහරුන්ට දරා ගන්න බැරි වේදනාව බවට පත්ලා තියෙනවා. රට විනාශ වෙනකොට කාලකන්ණි සතුරුල් ලැබෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා, මේ පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. ඒ නිසා මේ වැරදි தත්යෙන්, ඒ නිසා මේ හැම දෙයකටම විරෝධය පළ කරන විරෝධාකල්ප අයගෙන් අපි ඉල්ලනවා මේ වැරදි தත්යෙන් රට මුදා
ගන්න. විශේෂයෙන්ම your time is over, please wind.
රට පිළිබඳ කරුණු මත අපි වැඩ කරමු කියන ආයාචනය කරමින් ඔබතුමාට ස්තුතියන් දෙන්නට වෙනවා.
ස්තුති. ඊළඟට honorable චන්දිම වීරකොඩි, you have 5 minutes.
5 minutes, I think I'm given 9 minutes.
You have 5 minutes.
ලස්නාරුඩ මන්ත්‍රීතුමනි, මේ මොහොත අපේ රටට විශේෂ වැදගත් අවස්ථාවක්. අද අපි කතා කරන්නේ මේ ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් ඒ සඳහා විසඳුම තියෙන්නේ IMF සංවිධානයත් එක්ක වැඩ කරනවා කියන එක පිළිබඳව අපි පෞද්ගලිකවත් හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ එතුමා ඒ තත්ත්වයට එරෙහිව ඉඳෙද්දී දිගින් දිගටම ප්‍රකාශ කරපු උදවිය. අද අපි සතුටු වෙනවා රජයේ හැටියට, රට හැටියට IMF සහනය ලබා ගැනීම සඳහා යම්තාක් දුරකට සාර්ථක වෙන්න හැකියවීම ගැන. IMF සහනය ලබාගත් පමණින් අපේ රට ඉදිරියට ගෙන යන්නට ඉබේම රට ඉදිරියට යනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ රට IMF සහනය ලබා ගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක කටයුතු කරන්නේ, මේ රට අන්තර්ජාතිකව විවිධ රටවල් එක්ක පිළි අරගෙන කටයුතු කරන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හැටියට අපි ලබලා තියෙන පිළිගැනීම තුල. අපි 1931 ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී රජයන් පවත්වාගෙන යන රටක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් පවත්වාගෙන යන්න අපිට හැකි වුණේ සර්වජන ඡන්දයිතිය අපිට එදා ඉඳන් ලැබිච්ච හින්දා. ඒ සර්වජන ඡන්ද බල අයිතිය තුල තමයි අද අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. අද අපිට මේ මන්ත්‍රීවරු හැටියට ජනතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න, මේ රටේ ප්‍රතිපත්ති සකස් කරන්න, මේ රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. නමුත් මේ මොහොත වන විට රටේ ජනතාව තුල අපි පත් කරපු මිනිස්සු තුල කුතුහලයක් ඇති වෙලා තියෙනවා, මිනිස්සු තුල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සුන්ගෙන් ඡන්දෙන් පත් කරපු ඒ නියෝජිතයන්ට ඒ බව අමතක වෙලා කියන. අද මේ මොහොත වෙන විට විධායක නායකත්වය දෙන ජනාධිපතිවරයා පත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 133 දෙනෙක්ගේ ඡන්දයෙන්. එතුමා පත් වෙලා තියෙන්නේ මහජන ඡන්දයෙන් නෙමෙයි, මේ හිටපු පත්වෙච්ච ජනාධිපතිවරයාගේ ඉතුරු කාලය සඳහා එතුමාගේ පත්වීම පිළිබඳ ඡන්ද 133 ලබා ගැනීම පිළිබඳවත්, ඒ ඡන්ද ලැබුණේ කොහොමද, ඡන්ද දුන්නේ මොකද කියන එක පිළිබඳවත් විවාදාත්මක තත්වයන්, අපැහැදිලි තත්වයන්, ජනතාව ප්‍රතික්ෂේප කරන තත්වයන් ඇති වෙලා තියෙනවා කියන එක මුළු රටම දන්නවා. එහෙම තත්වයක් තියෙද්දී මේ රටේ පාර්ලිමේන්තුව අද ජනාධිපතිවරයාට ඕන වෙලාවක විසිරුවන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. පළාත් සභාව තියලා නැහැ අවුරුදු 4 මාරකින්, තියෙන දවසක් දන්නෙත් නැහැ. ප්‍රාදේශීය සභාව 19 වෙනි දැන් අවසන් වෙනවා. ඒ ප්‍රාදේශීය සභාව මැතිවරණය කල් යවන්න නොතියා ඉන්න ගන්න පුළුවන් උපරිම උත්සාහ මේ මොහොතේත් ගන්නවා. අපිට
පාර්ලිමේන්තුවේ
දිනා ගන්න බැරි වෙච්ච අයිතිය අපි පාර්ලිමේන්තුව තුල ඉල්ලුවට, අපි මහපාර ඉල්ලුවට, අපි මිනිස්සු හැටියට ඉල්ලුවට, මහජන නියෝජිත හැටියට ඉල්ලුවට, ඒ නොලබා දීපු අවස්ථාව ලබා දෙන්න මේ රටේ උත්තරීතර අධිකරණය ගෞරවනීය ස්වාධීන තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුවත් එක්ක මැතිවරණය නොදී ඉන්න කටයුතු කරපු උප්පරවැට්ටි දාපු නිලධාරීන් ජනාධිපතිවරයා ඇතුළු රජයට සිද්ධ වුණා මේ මොහොතේ යම් තීන්දුවකට එන්න. නමුත් අපි දන්නවා ඒ උත්තරය ජනතාවට සහනය ලබා දීපු අධිකරණයට අද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඉදිරියට ඒ ස්වාධීන වූ උත්තරීතර අධිකරණයේ විනිශ්චකරුවන් රැගෙන ඒම සඳහා කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. මම අහනවා ගරු කථානායකවරයාගෙන්, කථානායකතුමාගේ පළවෙනි වගකීම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන එක, අපක්ෂපාතිත්වය රැකගන්න එක, එහෙම වගකීමක් තියෙන කථානායකවරයා මේ රටේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අධිකරණයත් අතර ගැටලුවක් ඇති කළා. මේ රට තුල මේ උඩුදුවමින් තියෙන ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල කළා. මේ රට විනාශ කරන මගකට ඇද දාන්න පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට මේ උත්තරීතර සුප්‍රීම අධිකරණයේ විනිශ්චකාරවරු
කැඳවනවාද? ඔබතුමාගේ කාලය ඉවරයි.
ජස්ට් මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. ඒම කළා. අදටත් විශාල ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න රට. අපි කතා කරන්නේ ආර්ථිකය ගොඩනගන්න IMF සහනය ගෙනල්ලා. IMF සහනය නෙවෙයි මොන සහනය ගෙනාවත් රටේ මිනිස්සු කුපිත කරලා, රටේ තියෙන ප්‍රධාන කුළුණු තුන අතර ගැටුමක් ඇති කරලා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන එක මට අවධාරණය කරලා කියන්න සිද්ධ වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ රටේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා ඇතුළු කැබිනට් එකට, කථානායකවරයාට මේ විනාශය මේ රටේ මිලියන 22ක් වෙච්ච අපේ මිනිස්සු වෙත කරන්න එපා කියන ආයාචනය කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් නිමල් ලාන්සා.
ගරු නියෝජ්‍ය සභාපතිවරනි,
please, Honorable.
Honorable, I don't want to disturb your time. I'll give you back. The former speaker, echoing many people, repeatedly said that the appointment of the president is doubtful, even illegal. I, as one person who voted for the president in this house, would say, if anybody doubts that, they can go to the court of law in this country and get a judgment.
That is not the point of order.
Thank you.
ගරු නියෝජ්‍ය සභාපතිවරනි, මගේ වෙලාව හරියට දෙන්න, විනාඩි 20ක් තියෙනවා. මේ එනිසා අද දවසේ මේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව කතා කරන්නේ ඉතාමත් පෑදලිව කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා මගේ අවස්ථාව පොඩ්ඩක් දෙනවද ඒ නිසා ඔබතුමා කෑනක අපට ඉඳ ගන්න ඔබතුමා ඔබතුමා කතා කරද්දී අපි ඉඳගෙන හිටියානේ දැන් ඔබතුමා කතා කරද්දී අපි ඉඳගෙන හිටියා
that was not the point of order we mentioned it
ගරු නියෝජ්‍ය සභාපතිවෙනි මට මගේ අවස්ථාව දෙන්න
honorable nimal answer you have
ගරු මන්ත්‍රීතුමා කතා
කරද්දී
ඉතමිත්‍ර මන්ත්‍රීතුමා කතා කරද්දී අපි කටවාගෙන හිටියා එතකොට ඔබතුමා 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 මේ සභාවේ මොනවද කිව්වේ ජනාධිපතිතුමා ව්‍යස්ථානුකූලව නැතුව පත් වෙලා කියලා. ඉතින් මේ සභාවේ මම මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉල්ලද්දී මෙතුමා ගිහිල්ලා වෙනත් කණ්ඩායමකට සහයම දුන්නා. ඔබතුමා එහෙමනම් ඒ ඡන්දේ වර්ජනය කරන්න තිබ්බා. හැබැයි ඒ ඡන්දේ වර්ජනය කළේ නැහැ. එදා බැලුවා කොමාරි තමන් නියෝජනය කරන කණ්ඩායම දිනවන්න. හැබැයි දිනවන්න බැරුව ගියාම දිනවන්න අවස්ථාව ලැබුණ නැති
නිසා ගරු චන්දිම වේල කොඩි මුතුමා
ලාසනාරුණ මන්ත්‍රීතුමනි මෙතුමා මාව මං ගැන කතා කරා මෙතුමත් මං ගැන කතා කරා මම කිව්වේ ඉස්සෙල්ලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මහාචාර්යවරයෙක් හැටියට මෙතුමා දරගන්න ඕන එවන් කටයුත්තක් මේ රටේ අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි ජනාධිපතිගේ පත්වීම පාර්ලිමේන්තුව තුල කරපු ඒ වගේම මේ මම කියා හිටියේ අපහැදිලි තැන් මොනවද කියන එක අපි වහන්න හැදුවට මුළු රටම දන්නවා උනේ මොකද්ද කියන එක